ततो ब्रह्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ජීවිතය පිළිබඳව යමක් තේරුම් ගැනීමටයි අද දවසේ මේ පින්තුනේ ඉන්නේ. ජීවිතය පිළිබඳව යම් කිසි නිර්වුණු ප්‍රකාශයක් කළේ ලෝතර සම්මා සම්බුද්ධයාණන් වහන්සේ. ତେଣୁ මේ දේශනාව අස්සේ යම් කිසි කෙනෙකුගේ සිතිවිලි දුවනකොට අප්‍රමාණ දේවල් තමන්ට පරිහරණය කරමින් යම් කිසි යහපතක් සලසා ගැනීම සඳහා උපකාර වන අප්‍රමාණ දේවල් ඒ උන්වහන්සේගේ ප්‍රකාශ අස්සේ ඇතුලේ අඩංගු වෙලා තියෙනවා. ඒතකොට ඒවා උපුටා ගැනීමට නැත්තම් ඇසුරු කිරීමට තරම් ශක්තියක් ඇති පුජ්‍යලියෝ යම් පමණද එයා එක්කෙනෙක්වත් එයින් බැහැරට යන්නේ නැහැ, අයින් වෙන්නේ නැහැ. ඒ ශක්තිය නැති පුජ්‍යලියෝ අනිවාර්යයෙන්ම අස්සෙලා ඈත් වෙනවා. ඒ සම්බන්ධතාවය ගන්න එයා කැමති වෙන්නේ නැහැ. හේතුව ඒක පිළිගැනීමට තරම් ඒක උසුලා දරා ගැනීමට තරම් ශක්තියක් ඔහු තුල නැතිකමයි ඊට හේතුව. පුජ්‍යලයාගේ වරද නෙමෙයි, ඒ පුජ්‍යලයා තුල සකස් වෙලා තීන ධර්මවල දුර්ලභම්. ඉතින් එහෙම කොටසකුත් ලෝකේ කොටසක් කිව්වම වැඩි කොටසක් එහෙමයි. ତୋର යම් කොටසක් තුල පවතිනවා නම් ඒවායින් ප්‍රයෝජන ගැනීමේ ශක්තිය ඒ අය තමයි ඒකට ඒක විපරම් කරන්නේ, ඒට සම්බන්ධ වෙන්නේ, යම් කිසි උත්සාහයක් දරන්නේ ඒ අය පමණයි. ତୋର එයින් ඒ අය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ සිද්ධ වෙලා තියෙන මොකද්ද? සංසාරේ අනාදිම කාලයක් සෑහෙන ප්‍රමාණය ගමන් කරු පුජ්‍යලයෝ ඒ ආකාරයෙන් අයිතිවාසිකම් ලබන්නේ වැඩි ගණනක්. අත් සසරේ ඇවිල්ලා ජීවිතයේ තියෙන දොස් පැත්තේ ආදීනව දැකලා ඒකට ගරහපු අය තමයි අර එයින් බේරුමක් හදා ගැනීමට උත්සාහයක් දරන්නේ. ඒ අයට පමණයි බුදුදහම ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට අද අපේ ඒ පිළිබඳව යම් කිසි හැඟීමක් දෙන්න මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු දේශනාවක අඩංගු වෙලා තියෙනවා. මේ ජීවිතේ ක්‍රියා කරන ඒ එක එක කොටස් එක්කාසු වෙන හැටි, එක ඔක්කොම කොටස් එක්කාසු වෙලා යම් කිසි තනි ශක්තියක් හදන හැටි. ඒ ශක්තිය උඩ අපේ ජීවිතේ ක්‍රියාත්මක වීමට සම්පූර්ණ ඉදිරිපත් වීම ඒ ශක්තියෙන් කෙරෙන බව උන්වහන්සේ පෙන්වනවා. ඒ කොහොමද කිව්වොත්, දැන් වාහනයක් එළවීමට වුවමනා කරන සම්බන්ධ කරගන්න මහා ගොඩක් තියෙනවා. ඒ කෑලි ගොඩාක් වැඩ කරනවා. ඒවා කරවන්න ඒ වැඩ කරවන්න තෙල්, පෙට්‍රෝල්, උලන් වතුර මේ ආදී ඔක්කොම දාන්න. ඒ ඔක්කොම එක්කාසෙලා හදන්නේ මොකද්ද? රත් වීමක් නිෂ්පාදනය කරනවා එතනින්. ඒක ඇතුලින් සම්පූර්ණයෙන්ම ඒ වාහනයයි පටෝපදේවලු ඔක්කොම ඇදගෙන යන තරම් ශක්තියක් අපේ සසර ගමන කෙරුණිත් ඔන්න ඔය කාරණේ උඩ ඔය සිද්ධිය උඩයි. ඒකට බුදුහාමුදුරේ ඒක කෑලි එකින් එකට සම්බන්ධ වෙච්ච හැටි උගත් උනාසි ප්‍රකාශ කළා. එතකොට අපි මුලින්ම කල්පනා ගත්තොත් ඉස්සරහට මේ ශක්තිය ගැන බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? සම්පූර්ණ මේ සත්‍ය පාලනය කරන ශක්තිය, ඒ වගේම සසර ගමන් කරවන ශක්තිය, නානා ආකාරවල වින්දන ලබා දෙන ශක්තිය, මේ මෙව්වා ඔක්කොම මේ ක්‍රියා කරන ශක්තියද කිව්වේ භව තණ්හාව කියලා. ඒ භව තණ්හාව කියන වචනේ අපි බොහෝම අහලා තියෙන වචනයක්. නමුත් මේ භව තණ්හාව කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද? භව කියන්නේ සිදුවීමක්. හැම සිදුවීමක්ම ක්‍රියාත්මක වීමට යොමු කරන ශක්තිය තමයි, යොමු කරන ශක්තිය තමයි භව තණ්හාව කියන්නේ. ඒත් හැම ක්‍රියාවකටම, සත්‍යාගයේ පැවැත්ම රඳවන හැම ක්‍රියාවකටම ඔය කියන කොටසයි මූලික වෙන්නේ. දැන් වාහනේ යම්කිසි උෂ්ණ රත්ති වේගයක් මත ගොඩනවා. ඒ වේගය මතයි අයියෙන් යන්නේ, හිමින් යන්නේ, බඩුව දින්නේ, කඳුනක් ගන්න, පල්ලම්බස්සන්, මේ ඔක්කොම වේගයෙන් අපේ ජීවිතෙත් ඔන්නේ රහසමයි වැඩ කරන්නේ, ඔය ක්‍රමෙමයි වැඩ කරන්නේ. එතකොට මේ භව තණ්හාව කියන එක ගැන බුදුහාමුදුරුවෝ වදාරනවා අනදාමුදුරන්ට, ආනන්ද ඔය ශක්තිය ලෝකේ කවද නොතිබුණාද කියලා කියන්න බෑ. හැමදාම ඔය ශක්තිය ලෝකේ තිබිච්ච තිබිලා කිව්වේ ඇතිවෙච්ච දෙයක්. ඒතර ඒකෙන් පෙන්නවා බුදුහාමුදුරුවෝ මේ කවුරුත් හදාපු එකක් නෙවෙයි, ඔක හැදිච්ච එකක්. අපි හැදුවා නෙවෙයි, අපිව හැදිලා. මේ හැදිච්ච එක බාරගත් එකයි මේ අපට කරදරයට ඉරිලා තියෙන්නේ. දැන් කැලේ අලියා ඉන්නවා. ඒ අලි ස්වභාවයෙන් හැදිලා උන් කැලේ ඉන්නවා. නමුත් ඒ අලිය තමන්ගේ වසඟයට අරගෙන මගේ අලියා කිව්ව දා ඉඳලා සෑහෙන වදයක් ඒ අලියා නිසා තියෙනවා. කෑම් සපයන්න ඕන, ලිට් බාන්න ඕන, නොයේ කේවා මහා ලැස්තුවක්. අලියෙකුගේ අයිතිවාසිකම් ගත්තෙක් කෙනෙකුට සම්පූර්ණ කරන්න මහා දීර්ඝ ලැස්තුවක් තියෙනවා. එතකොට ඉන්නේ ඒ වගේ අපටත් මේ වරදුනේ, මේ හැදිච්ච ශක්තිය අයිතියකට පවරගත්ත මම කිව්වා. අන්න ඒක උඩ මේක එල්ලි එල්ලි පවතිමින් යන ස්වරූපයට පත් වෙනවා. එතකොට මේක හැදුනේ කොහොමද, මේක හැදුනේ කොහොමද කිව්වොත්, ඒකේ ආරම්භය බුදුහාමුදුරුවෝ පවත්වන අසත්පුරුෂ සේවනයේ කිව්වා. අසත්පුරුෂ සේවනයේ කියලා කිව්වහම අපි එක එල්ලේම ගන්නේ පුජ්‍යලෙක් නරක මිනිස් ආශ්‍රය. ඕකටයි අපි බහැලා තියෙන්නේ. නමුත් අසත්පුරුෂ සේවනයේ කියන්නේ අයහපත් ක්‍රියාදාමයන් මතු කිරීමට සමත් ශක්තිය එක්ක සම්බන්ධ වීම. ඒ ඔය කතාවත් වහිනකොට ඔය විවරණය අස්සෙන් සත්‍යාගේ මූල ආරම්භයේ දිස බලනකොට ඒ සත්‍යා හැදුනේ කෙලෙස් වලින්, පැවතුනේ කෙලෙස් වලයි. ඒ සතාගේ ඒ සත්‍ය ක්‍රියාව අස්සේ මුලින්ම සංවිධාන වුණේ මොකද්ද? ඔය අසත්පුරුෂ සේවනය. ඒක පුජ්‍යලයක් නෙවෙයි, තමන්ට අයහපත සලසන ශක්ති එකමුතුවකටයි අසත්පුරුෂ සේවනය. අපි බලමු ඒක අද අපේ ජීවිතයේ ඔය අසත්පුරුෂ සේවනය තියනවාද කියලා. ඕක තියෙන නිසායි තාම අපි දිගෙන් දිගට තල්ලුවේ වියන්නේ. මොකද්ද මේ අසත්පුරුෂ සේවනය කියන්නේ? තමන්ට අනර්ථ කරන සිතිවිලි එක්ක තමාගේ සිත පැටලෙනකොට ඒ අනර්ථ කරන සම්බන්ධය උඩ මේ ජීවිතයේ දුකට හැලෙනවා. අන්න ඒ අයිතිවාසිකම අදත් අපි පාවිච්චි කරනවා. එදා අපි සසරට වැටුනේ ඔය අසත්පුරුෂ සේවනය. එතකොට අසත්පුරුෂ සේවනය කිව්වහම යම් කිසි නරක ධර්ම ඇසුරක් ඒකෙන් පෙන්වන්නේ. එතකොට මේ සසරේ දිගින් දිගට සතා ගමන් කිරීමත්, ඒ අතර ක්ෂණයක් පාසා දුක් කම්කටොළු කරදර පීඩන හිඳුම් කැක්කුම් විඳීමත් මේ ඔක්කොම අර ධර්මවල වර්ධි. එතකොට ඒ ධර්ම අසත්පුරුෂ සම්බන්ධය එනකොට දැන් මේ පෙන්වන්නේ අපි අර ජීවිතය දුකට ඇතුල් කරන දුකේ බඳවල තමයි මේ ශක්තිය හැදුනේ කොහොමද? ඒ ශක්තියට මූලික වුණේ කිලුටු ධර්ම මිශ්‍රණය. ඒකට කිව්වා අසත්පුරුෂ සේවනය. කිලුටු ධර්ම මිශ්‍රණය. ඒතර හැම එකක්ම කිලුටු කලේ මොකෙන්ද? කාම ධාතුයි. ඒකට අපි කාමී කාන්දම කියලා කිව්වා. කාම ධාතුයි. ඒතරී ඒ කාම ධාතු එකාසු විලා ඒ සකස් වෙච්ච වස්තුවේ අර හැම වෙලේම තවත් එකක් එක්ක සම්බන්ධ වෙන ශක්තිය තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒක දැන් අපේ ළඟ තියෙනවා. ඊළඟට අසද්ධර්ම ශ්‍රවණේ කියලා ඊට යාබදව ක්‍රියා කරන තවත් කොටසක් අසත්පුරුෂ සම්බන්ධයේ උඩ ක්‍රියා කරන තව කොටසක හැඳින්වීම අසද්ධර්ම ශ්‍රවණේ කියලා. ඒ අසද්ධර්ම ශ්‍රවණේ කියලා කිව්වේ ශ්‍රවණේ කියන්නේ ඇහිම. ඒක හරි. යමක් ශ්‍රවණය කරනවා කියන්නේ ඒ කියන්නේ සෝතද්වාරයට කනට සම්බන්ධ ක්‍රියාවක මේ ඇසීම කියලා කිව්වේ. එතකොට හැම වෙලෙම මොහුගේ සිතුවිලි එක සම්බන්ධ වෙන්නෙම නරක පැත්තට හරවන හැඟීම් මතු කරන දේවල්මයි එයාගේ වටා පිටාවේ එයාට නිරන්තරයෙන් සම්බන්ධයට ආශ්‍රයයට ඇසුරු කිරීමට හම් වෙන්නේ නරක ධර්ම ශ්‍රවණය. ඒ මොකද්ද මේ නරක ධර්ම ශ්‍රවණය කිව්වේ? යම් කිසි શબ્දයක් අපි මේ කතා කරන්නේ අර සතා ගැන. හැබැයි ඒ සතා ගැන කතා කරනකොට දැන් ඉන්න සතාගේ තත්ත්වය ඕකයි. શબ્දයක් ඇහුනොත් එතන අසත් ධර්ම ශ්‍රවණයක් තියෙනවා. ඒ කොහොමද? ඒක තමන්ට අනර්ථයක් වෙන පිළිවෙලටයි ඒ සතා හිතන්නේ. තේරෙනවද? ඔය අපි එකක් ගත්තොත් ළමෙක් බෙලෙක්කට ගහනකොට අපි අර ඒක ශ්‍රවණය කරන්නේ අසත් ධර්ම ශ්‍රවණයක්. මොකද්ද? තමන්ට අනර්ථය කරන ධර්මයක් සිතේ ලැබෙන සංවිධාන වෙන විදිහටයි ඒ ශබ්දය අහන්නේ. කවුද මේ කාලකන්‍යා මෙතන බෙලෙක්ක ගහන්නේ? කවුද මේ කෑ ගහන්නේ? ඈ මෙතෙන්ම කෑ ගහන්න එන්න ඕනද කියලා මේ ඔක්කොම මොනවද? අසත් ධර්ම ශ්‍රවණ. අපි අසත් ධර්ම ශ්‍රවණය කියන්නේ ඔය වෙනත් ආගම්වල කියන දේශනාවල් තමයි. ඕවත් බුදුබණ නෙවෙයි. ඕවා මේ නිකන් වැඩකට නැති ඒවා කියලා මේ ඒවයි අපි අසත් ධර්ම කියන්නේ. ඒක නෙමෙයි. අපි යමක් ශ්‍රවණය කරනකොට අපි ඒක තමන්ට නරකක් සිදු නොවන විදියට කරන්න අපි දන්නේ නැහැ. අර ඉතාම සියුම් මට්ටමේ සතා ඉඳලා මේ ඉස්සරහට ආවේ ඔය අසත් ධර්ම ශ්‍රවණය නිසායි. ඇයි දර්ශනයක් ගැන කතා නොකළේ? ඇයි දර්ශනයක් ගැන කතා නොකළේ? දර්ශන වලට වඩා වැඩි බලපෑවේ ඔය ශබ්දේ තමයි. අපිට බලපාන්නේ දර්ශනයටත් වඩා ශබ්දයයි. අපි දර්ශනයෙන් නරක වෙනවට වඩා ශබ්දයෙන් අපි නරක වෙනවා වැඩි. එතකොට ඒ අසද්ධර්ම ශ්‍රවණය කිව්වහම කොයි තාලෙන් හරි තමාගේ ඇසට කනට නාසයට දිවට ශරීරයට කියන ඔය ඉන්ද්‍රියම් පහටම බාහිර ඉන්ද්‍රියම් පහටම ලැබුණත් ඕක ශ්‍රවණ කෘත්‍යයට වැටෙනවා. ඒ අපි දර්ශනයක් දැක්කා. දර්ශනේ දක්නකොට ඒක විප්‍රියාස කේන්තියන් 215 වෙන අක දර්ශනය. තොරි දැකලා අපි නිකන් ඉන්නේ නැහැ. අපේ සිත ඇතුලේ වචනයක් මතුවේ. ඒකට කියනවා වචි විඥාප්තිය. සිත පහළ වෙන්නේ නැහැ වචි විඥාප්තියක් නැතුව. ඒක තියෙනවා මේ ඒ පහළ වෙච්ච සිත හඳුනන වචනයක් මතුවෙනවා. ඒක සෝතද්වාරයට යනවා. ඒකයි මේ කොහෙන් බැලුවත් අපි අසත් ධර්ම ශ්‍රවණයේ අපි පාවිච්චි කරන්නේ. ඒක මා හිතනවා තේරෙන්න ඇති. අපි නාසයෙන් ආග්‍රහණයක් කළා. ඒක අපි දුර්ගන්ධයි. අපි ඒක දුගඳයි කියා නිකන් ඉන්නේ නැහැ. දුගඳ බව තීරණය ගන්න සිතෙන් අදහස් පහළ කරනවා. ඒ ඔක්කොම වචන. අන්නේ වචනේ තමයි ඔය අසද්ධර්ම ශ්‍රවණී තේමා. ඒ අසද්ධර්ම ශ්‍රවණේ අදක් තියෙනවා අපි. කොයි එක වුණත් අරමිනිය යනට දැක්කයිමිනිය කතාවේට කොහොමත් පුළුවන් නෑ. හැම එකකම අස්සෙ තිනවා වචනයක් යවනවා කනට. අර තමන්ට අනර්ථකාරී මේ අපි නිකන් දුක් විඳිනවා නෙවෙයි. ඒ දුක් විඳින මැෂිමක් වැඩ කරන ඇතුළේ බුදුහාමුදුරු පෙන්නන්නේ මැෂිම මොන මොන කැලේ දෙකාසෙලාද මොකද්ද මේ නිෂ්පාදනය කරන ගෑස් එක ওই දුක් විඳින මොකද කියලා පෙන්නනවා බුදුහාමුදුරුවෝ. අන්න ඊළඟට ඒ නරක ස්වરૂප ඒ ආකාරයෙන් ධාරණගත වෙනකොට ඇදහිලි නැතිකම මත වෙනවා. ඇදහිලි නැතිකම මේ ඇදහිලි නැතිකම කියන්නේ එයාට එයාලඟ කොයිතරම් අර සැර අසත්පුරුෂ ස්වરૂපේ බලපානවද කිව්වොත් සත්පුරුෂකම මිශ්‍ර වෙච්ච මොනම දෙයක් පිළිගන්නේ. දැන් කිව්වත් ඔය පව් කරපුවා කොයිතරම් නරකද ඕවෙන් දුක් විඳින්න පලාන්තිවත් පිළිගන්නේ නැහැ. එතකොට කොයි එක හරි හොඳ හෝ නරක එයා යට හොඳකුත් නැහැ යට නරකකුත් නැහැ. ඒ වෙලාවට හිතෙන හිතෙනදී එයා කරනවා. ඒ කාත් මොකේ වර්ධින්ද අර ආභාෂේ දැන් අර නරක විෂ දැන් කිඩාරම් පැලයක් හිටෙව්වොත් ඒ කිඩාරම් පැලේ අදින්නේ ඔක්කොම දුර්ගන්ධයගෙන දෙන දේවල්. මලක් පිපිච්චාම පලාතේවත් ඉන්න බෑ ගඳ. මලක් පිපුණයි කියලා කියන්න බෑ ඒකට. ඒ තරම් දුර්ගන්ධයි. ඒ මොකද අර ඇදපු පෝරෝල හැටි. ඒ කිට්ටුව හොඳ රෝසකස් තියෙන්න පුළුවන්. නමුත් කිඩාරම් ගහ අදින්න අර විදිහේක දුර්ගන්ධය දෙන. අන්න ඒ වගේ අපේ ජීවිතේ අපි මේ අපේ විෂම ගති දුක් විඳින ගති මේ ඔක්කොම කොහින්ද? අපි මේ සකස් සිච්ච හැටි නිසා ඒක අපි දුක් විඳින්නේ. නැත්තම් මොනම දුකක්වත් විඳින්න ඕනේ නැහැ. පිනවමින් ජීවිතය ගෙනියන්න පුළුවන්. නමුත් ඒකට ඇදලා තියෙන පෝරවල තියෙන විෂමකම නිසා ඒ අයිතිය අපිට ලබන්න බෑ. අරක වෙනස් කරන්න ඕන කොහොමද? ධර්මයේ ඇදහිලි නැතිකම කිව්වේ මොකක්ද? යාට මෙලෝ නැ පරලෝ නැ කුසල කුසලයක් මුකුත් නැ උතුමෙක් නැ ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් නැ මොකක්වත් යාය පිළිගන්නේ නැ. අන්න ඒ විදිහ තත්ත්වයක් අර සංවිධාන යස්සෙන් ඒ මතුවෙන්නේ එකයි. ඒතොර දැන් අපි ඔක ඒ කාලෙට විතරක් සීමා වෙච්ච අද අපි ගාව තියෙනවා. අද අපි ගාව තියෙනවා කියන්නේ බය නැතුව මා ඇතුළු මේ සෑම දෙනා ගාව. මේ මොකද තියෙනවා කියන්නේ? අපි කටින් කියනවා නේ පව් කරන්න හොඳ නැහැ. සතර අපායේ හිමිකාරය වෙනවා. හැකිතා පින් කරන්න ඕන ඔය කියමන. නමුත් ඒක අපේ අර ඇදහිලි නැතිකම පිළිගන්න සත්‍ය සත්‍ය පිළි නොගන්නා කම අපේ ළඟ අගක් තියෙන. ඒ තියෙන්නේ මොකද? අවස්ථාව පැමිණි විට අභ්‍යන්තරෙන් අර නරක වේග මතුවෙච්චාම නරක වචන කියවෙනවා. එයා දන්නවා නරක වචන කිව්වහම එයාට අයිති වෙන්නේ පාපයක්. නමුත් ඒ වෙලාවේ ඇදෙයි ඔක්කොම යනවා. ඒ ආවේ යන්නේ මොකෙන්ද? අර අභ්‍යන්තරේ ඇතුලේ සකස් වෙලා තියෙන අසත්පුරුෂ සම්බන්ධතාවයෙන් ගත්තා වූ අර අසද්ධර්ම ශ්‍රවණේ උඩින් උපමට්ටම් වෙච්ච අයිතිවාසිකම තමයි ඊව වේගයෙන් මෙයාට ඒ අවස්ථාවේ බේරෙන්න ඉඩ දෙන්නේ. දැන් පත්තායක් වැටුණොත් පවුපින් හොයන්නේ ඒ සතා නැති කරලා. ඒ නැති කරපු පුජ්‍යලය දන්නවා මේ සතුන් මැරීම පාපී වැඩක් කියලා. නමුත් ඊට වඩා සාක්ෂිය ඉදිරිපත් කරනවා, මුන් හිටියොත් හොඳ නෑ, එයා ලෝකානුකම්පාවෙන් පත්‍යය මරුපේක යා ඉදිරිපත් කරා. අනිස් අයට අපල විෂ වැදිලා අමාරු වැටෙනවා. එයා මහා කරුණාවෙන් කරු වැඩක් ඇටිට එයා ඔප්පු ගන්න සෑහෙන දැඟිරිල්ලක් දානවා. නමුත් මිනිහා ඒක නෙමෙයි කරලා තියෙන්නේ. අර ඇදහිල්ල නෑ, පාපේ මේක පත්‍යය නෙවෙයි, මොන වරදhari කරන්න පැමිණි වෙලාවට ඕන මේකේ හරි වැරදි තෝරන්න පිළිගන්න ඕනේ. ඒ වෙලාවේ නිකන් ඉන්න වෙලාවට අපි අන්තිම හොඳයි, නිදා ගත්තාම ඊටත්තර හොඳයි. නමුත් අර අවස්ථාව පැමිණි විචාර හොඳ වෙන එකයි හොඳකම කියන්නේ. ඒ අවස්ථාවට පාවිච්චි වෙන්න ඕන, ඇදහිලිමත් වෙන්න ඕන. මොකද්ද මේක? මේ විදිහේ වරදක්, මේකේ ආදීනෝ මේක. ඒක අපට එන්නේ නැත්නම් ඇදහිලිකම නැහැ කොච්චර මිනිස්සුනත්. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එතකොට ඒක නැති වෙනකොට වැටෙනවා යා යග් මේ යන පාරමේ ගමන් මාර්ගයේ මේ පෙන්නන්නේ. ඒක පෙන්නන්නේ අයෝනිසෝ මනස්කාරයට වැටෙන. අයෝනිසෝ මනස්කාරේ කිව්වේ මේකේ ඇති වෙන මේන් ලැබෙ, මේක ආරම්භ වුණේ කොහොමද? ඇයි මට මෙහෙම දුක් ලැබෙන්නේ? ඇයි මම දැන දැනත් මේ වර්ත කරන්නේ? මේවා වැරදි කියලා සම්මත වෙලා තියෙනවද? ඒව ගැන කිසි ශෙවීමට මේ පුජ්‍යලයාට මොනම විවේකයක්වත් නැහැ. ඒවා කිසිත් හොයන පුජ්‍යලයක් නෙවෙයි. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. කෙටියෙන් කියනවා නම් නුවණ යොදන්නේ නැහැ. එතකොට නුවණ යොදන්නේ කියන එක සම්පූර්ණ දල වචනයක්. ඊ අවස්ථාවේදී මේකෙන් සිදුවෙන දෙයි තමාට වෙන දෙයක් නරක කරන්න හිතුනේ මොකද කියන මූල ධර්මය ගැන කිසිත් හොයන්න යට ඕනේ. ඇයි ඕනේ නැත්තේ? ඒ මනුෂ්‍යයා කියලා අපි වෙන් කළ යාව සත්‍යකසින් ගත්තාම අර ඇතුලේ සංවිධාන වෙලා තියෙන ශක්ති ස්වરૂපයට ක්‍රියාකාරීත්වයට මෙයා යට වෙන්න ඕන. දැන් මඩවලක වැටිච්ච මිනිහට ඒ මඩවලේ හැටිතෝරේ මනුෂ්‍ය ජීවත් වෙන්නේ. එයාට හොඳට පිරිසිදු වෙලා එතන ඉන්න බෑ. ඒට හේතුව මඩවලේ ඉන්නේ. ඒ වගේ මේ ධර්මත් එක්ක මිශ්‍රණය පවතින තුරු කවදාකවත් යමක හොඳ නරක විග්‍රහයක් කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. අන්න අපි බැඳිලා ඉන්න ගැටෙත් හිරවිල්ලත් වැටිලා තියෙන වලක් එයින් ලැබෙන පීඩාවලුත් අපට තේරෙන්න තෝරගන්න ලිහිච්ච වෙන්නේ මේව පෙන්වී බුදුහාමුදුරුවෝ. ତେଣୁ අපේ වග විභාගයේ නැතිකම අදත් තිනවා. කාරණයට එළඹෙනවා විනා. මේකෙන් වෙන අර්ථානර්ථ සෙවීමට අපිට විවේකයක් හම්බෙන්නේ නැහැ. ඒ අපේ පුජ්‍යලේ වශයෙන් වරදක් නෙවෙයි. ඒ අපේ ළඟ තියෙන ධර්මවල තියෙන වරද. ඒ ධර්ම සංශෝධනයක් කිරීම තමයි අපි විසින් කළ යුත්තේ. එච්චරයි. ඒ ධර්ම සංශෝධනය කරනකොට වමනාවලි අපේ අපේක්ෂාව අපේ බලාපොරොත්තු දුකක් නැතුව ජීවත් වීමේ අයිතිය ඒකාන්තයෙන්ම ලැබෙන. අන්න අයෝනිසෝ මනස්කාරයේ පුජ්‍යලයා පත් වෙන්නේ ඒ මාර්ගයෙන්. එයා දාන්නේ ඊළඟට මොන කොටසද? සිහිය පිහිටන්නේ මොන අවස්ථාවක? ඇයි සිහිය පිහිටන්නේ නැති කියලා කිව්වේ? එයාට අවශ්‍ය නැහැ මට මේ හිතන දේ හරිද වැරදිද කියලා හිතන්න සිහිය පිහිටවන්න බෑ. යෝනිසෝ මනසිකාරේතෙන්ද සිහිය පිහිටෙන්න ඕන. සිතේ අය සියලු රහස් බලපාන. එතකොට සිහිය පිහිටවනයි කිව්වේ සිතේ ඇතිවෙන ධර්මවල තත්ත්වය මොකද්ද කියලා හඳුනා ගැනීම. හඳුනා ගැනීමට සිත දෙස බැලීමයි. අමුතුවෙන් වීරියක් දරන්න ඕනේ නැහැ ඔකට. අපි කාටත් සිතුන දේ මොකක්ද කියලා දැනෙනවා. ඒකයි අපි ඒ අවස්ථාවේදී ක්‍රියාවල් වලට වැටෙන්නේ. අපි කරන්න ඕනේ ඒ සිතුන දේ මට අර්ථ පිණිස පවතිද අනර්ථ පිණිස පවතිද කියන එක විග්‍රහ කර ගැනීමයි සිහිය පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ පාළි වචන වලින් අපි පාවිච්චි නොකරට කමක් නැහැ. තමන්ගේ භාෂාවෙන් තේරෙන තාලෙ අපි හිතාමතා ගත්තාම ප්‍රයෝජනය ගැනීමට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. එතකොට ඒ කියන සිහිය නොපිහිටුවීම එයා කරන්න නැතුව නෙවෙයි. දැන් මේ පිරිස ඔබට සෑහෙන උත්සාහයක් දරනවා ඇති. නමුත් ලිස්සල යනවා. හේතුව අර මුලින් කියාපු අසද්ධර්ම ශ්‍රවණවල බලපෑ. ඒවායින් සකස් වෙච්ච ශක්ති විශේෂයන්ගේ බලපෑමෙන් මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒකයි අපිට මේ බැරිකම මතුවේ. ඒක නිසා ඉඩ ලැබෙනකම් ඉඩ දෙනකම් මේක ක්‍රමෙන් පසු නොබහ කළොත් අන්න අරව ගෙවා ගන්න පුළුවන් වෙනවා. ඒත් සාමාන්‍ය බෞද්ධ වශයෙන් කතන්දරයක් අහලා පැරණි විස්තරයක් අහලා සතුටු වීම නෙවෙයි බෞද්ධ වශයෙන් තියෙන්නේ. බුද්ධිමත් පුජ්‍යලිය වශයෙන් ලැබිච්ච වටිනා අයිතිවාසිකම තමන්ගේ යහපතට පාවිච්චි කිරීමට මේකේ ක්‍රියාත්මක පිළිවෙල තමයි බෞද්ධයන් වශයෙන් ඉගෙන ගන්න ඕන. එතකොට ඒ තත්ත්වයට තමාගේ සිතපත් වෙච්චහම එයා කොහොම හෝ උත්සාහවත් වෙනවා. ඩිංගෙන් ඩිංගයට ලංසි ලාභයක් ලැබෙනවා, අයිතිවාසිකමක් ලැබෙනවා. ඒ බේරේ ඒක නිසා ඒ සිහිය පිහිටුවීමේ ක්‍රියාවෙන් තොර වෙනකොට තමන්ට සිද්ධ වෙන මේ අර්ථ අනර්ථ දෙක ගැන සෙවිල්ලක් නැති වෙනකොට ඉන්ද්‍රියංගයේ අසංවරය ඇති. ඉන්ද්‍රියංගයේ අසංවරය කිව්වෙ අපි කියන්නේ ඇස කන නාසය දිව ශරීරය ඇසේ සංවර කරගන්න විය බලාගන්න නරක ශබ්ද අහන්න නැතුව ඉන්න ආදි වශයෙන් අපි සාමාන්‍ය තේරුම් කරගන්න. ඉන්ද්‍රිය අසංවරය කිව්වේ ඊට වඩා ගුප්තර සිද්ධිය. මොකක්ද ඒ ගුප්ත සිද්ධිය කිව්වේ? අපේ පංචේන්ද්‍රියන්ට අයිති රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පහට අයිති කාන්දම් වර්ග තීන පරමාණු රූප කලාප අපේ ලේ ධාතුවේ පවතින. ඒ ලේ ධාතුවේ රස කොටස් පහ, කාන්දම් වර්ග පහ, නැත්නම් කාම වර්ග. ඒ හැදුනේ කවදද? අර අසත්පුරුෂ සේවනේ, අසත් ධර්ම ශ්‍රවණේ, අයෝනිසු එර ඉතාම තදින් බලපවත්වන සිත, ඉතාම තදින් බලපවත්වන වේගයක් කාන්දමක් තියෙනවා නම් දර්ශනය වෙන හැම එකක් එක්කම ඇදී යනවා. තමාට මේචල් කරගන්න බෑ තමාව. ඒ ඇදී යන ශක්තියයි මේ ඉන්ද්‍රිය අසංවරය කියන්නේ. තොට යම් කිසි කෙනෙක් සාමාන්‍ය විහිළුවක් කරනවා ඒ ශබ්දේ, එතකොට ශබ්ද කාමය මතුවෙච්චහම ඒක ගිනියන් ගලා අර මනුස්සයත් එක්ක පොර බදන තරමට මේක උග්‍ර වෙලා වැඩ කරනවා. නෑ ඒක සුළු විහිළුවක්, එයා සෙල්ලමට ඒක කිව් කියලා හිතන්න බෑ. එයාට වටිනවාද මෙතන මේ අරවා මේ වගේ මක්කාරී එකට හේතු එක්කාසු කළා? අර පණින්නේ කවුද? එයා නෙමෙයි. ශබ්ද කාමයේ කැළමිලා ඇදීගේ එක මෙයාවත් ඇදි මේ වස්තු ඇදිගෙන ඊළ අරකේ හප්පනවා. ඒක අසංවරයේදී පාලනය කරගන්න බෑ. ඇයි? ඒ පාලනය කරන්න බැරි තරමට මෙව වර්ධනය වෙලා දැස තමන්ට අනර්ථ වෙන පිළිවෙලට පාවිච්චි වෙන්නේ ඒ රූපකාමයේ තියෙන බලවත්කම නිසා. ශබ්දය, ආග්‍රහණේ, ස්පර්ශේ, රසවින්දීම් මේ ඔක්කොම අර ඉන්ද්‍රිය සංවරය කියන එකට. ඒ වාට සලකුණු වශයෙන් ඒවා නිපදවන ස්ථාන වශයෙන්, ආයතන වශයෙන් ඇස වැඩ කරනව වැලීමට, කන වැඩ කරනව අහීමට, අර නොහික්මුණු ඇහිම කරන්නේ මොකෙන්ද? අර මූල ධර්මයන් ඒ වර්ගයේ මූල ධර්මයන් වල අධික කම නිසා, වැඩිකම් බලවත්කම් පාලනයේ තරම් සූසු නැති අපහසු මට්ටමින් ඒවා දිනු වෙනවා. ඉතින් ඒ දිනුව දැන් යාට මේචල් කරගන්න බෑ. ඒ ඉන්ද්‍රියංගේ අසංවරය නිසා ශබ්දයට යාවැ දීගෙන යනවා, දර්ශනයට යාවැ දීගෙන යනවා, ඒවත් එක්ක පොරල්ලනවා නානා දේවල්. ඔය ඉන්ද්‍රිය සංවරී අසංවරී කියවට ඒක ඇතුලේ ලේ ධාතු ඉඳලා එන එක. අපි මේ වයිගෙන ගත්තාන් පස්සේ ඒවාට යොදන පිළියම් යෙදීමට තවත් පැත්තකින් බුදුහාමුදුරුවෝට සහාය දීලා දෙනවා. නමුත් මේවා දැනගන්න තුරු අරවැ අගේ හිතට එන්නේ නැහැ. ඒකයි මේක වටිනා. තොටේ ඉන්ද්‍රිය අසංවරයේ ඇති පුජ්‍යලයා දුෂ්චරිත තුනක් කරනවා. ත්‍රිවිධ දුෂ්චරිත කියලා කිව්වේ එකයි, කටින් වචනයෙන් දුෂ්චරිත කරනවා. වචනය හසුරවන්නේ නරක විදියට. නරක විදියට කිව්වේ එක්ක කාම හැඟීමක් නැත්නම් ද්වේෂ හැඟීමක් පහළ වෙන විදිහටයි එයාගේ කතාව සංවිධානය. දුෂ්චරිතය කියලා ඕක කිව්වේ ඕකයි. ඕන වෙලාවක අනුන්ව සනසන කතා නෑ මිනිහක්. අනුන්ට අනුන්ගේ හෙලා දකින, පහත් කරන, රිදුමත් දෙන, එයාට කලබලයක් කරන කතා තමයි යාගාව තියෙන්නේ. ඕනම කෙනෙක් හෙලා දකලා ඒක වචනය නරක විදිහට හැසිරවීමයි ඒ. ඒකට කියන්නේ දුෂ්චරිත කියලා. නරක විදිහට වාග් දුෂ්චරිතය කියලා කිව්වොකටයි වචනේ නරක විදිහට පාවිච්චි කරනවා. දැන් අපි මේ කතා කරන්නේ නරක ගැනමයි. එතකොට කාය දුස්චරිතේ හැම ක්‍රියාවකම එයා නැගීටින ඉර්ෂ්‍යා ක්‍රෝධ මාන ආදී මිශ්‍ර වෙච්ච ලෝභකමෙන් පිරිච්ච ඒ වාගේම ද්වේෂෙන් පහුරු ගෑවිච්ච තත්ත්වයක් හැම ක්‍රියාවකම තියෙනවා. මාන්නේ ඉලිපිලයි එයාගේ අභිවෘද්ධිය, එයාගේ යහපත, එයාගේ සැපේ ඔක්කොම එයාගේ සලකගෙන කරන හැම වැඩක් අස්සෙම අනුන්ට පීඩාවක් දෙන එකයි තියෙන්නේ. ඒකේ සාමාන්‍ය බාහිර හැඩය, නමුත් ඒක යා දන්නේම නෑ පීඩා ලබන නිසායි අනුන්ට පීඩා දෙන්නේ. ඒක කියන්නේ කාය දුස්චරිතය. ක්‍රියාවෙන් තමන් පෙළන, අනුන් පෙළවන ක්‍රියා ඔක්කොම කාය දුස්චරිතය. අපි කියමු එකට කූඹියෙක් නිකම් පොළොවේ යන වෙලාවට එයා ඇඟිල්ලෙන් මැත්තේ කූඹියට හිංසාවක්, කියන්නේ කූඹියා තෙරපල මරනව නෙවෙයි, ඇයි ගමනට බාධාවක් කළ, ඒක කාය දුස්චරිතය. කූඹිටත් මේ ලෝකේ අයිති කාය දෙය ක්‍රියාවෙන් අර කූඹියා පෙළෙනවා. ඒ තාම පුංචිම නිදසුන. එතකොට එයා පෙළෙනවා අර මෛත්‍රීන් තොර වූ හිංසා විහිංසා චෛත්‍යකේ හිංසාව කිරිමින් එයා සතුට වෙන්න ගිහිල්ලා ද්වේෂයගේ සිත් බලපා. අච්චින් අර ඒ කරන්න බෑ. ද්වේෂයගේ බලන්නේ ඒක නිසා එයා පෙළන උඹියත් නෝකට ඒක සානි පුජික ආය දුස්ත්‍රි කියන ක්‍රියාවෙන් නරදියට තමට අනායට අනායට පීඩාද ලැබෙන විදියට ක්‍රියාවක් සංවිධාන වුණා නම් කෝ කාච ආගිද යාරදී අර මේඳලා අරහත් සේවනේ අපු අර සකසීනේ ඇතුලේ තීන ක්‍රියාවල අපේන්න අහවලවල කියලා විශ්ෙන්නේ නේ ප්‍රවිදිය සත්සු දීයක්කලේ තීන ක්‍රියාස්තිය හැටිකයි කක්ක තමම් බිල්ල දනුන් දැත් ස්ථනයත් පෙරටි ඔක්කොම නරකට ප්‍රතිඵල මොලේ වචයක් කතා කළ ආතයෝරේ කතා කළේ ක්‍රින්දෙන කැපෙන පුගර වච සිටි අවිද්‍යා ව්‍යාපාද මිචවස් ඒ සි තමයි හැම වෙලේ මොදවට ගැන ඒ කියන්නේ මනෝචය හැම වෙලෙම කවු අනිත් මුළු ලෝකෙම යටගෙන නැති කරගන්න ආත්ම සිරිදාන් කිවි ආත්මය කිව්ව ප්‍රසෑම කන්න සඳබ ඔක තමයි අමාත්‍ය නොයවන දිහන් අගහණික පර්ස යන් කරන අයත් ආය ඔය තරම් දඟලන ඇයි ඒ තරම් මේ බැලීම එයාට අවශ්‍යලා තියෙන එයාට පේන දේ මදිද දැන් කෙනෙක් විශේෂ සම්බන්ධයක් ඇයිද ඇහින්නි පේන යම ඒ වෙලාව ගෙදින්නකොට මිත් වෙනවා දොරවල් වෙනවා මිනිස්සු මම මේ මොකද මේ අමු දර්ශන කොහෙ අර ඒ අස්සේ මෙයා දැනසිල්ල නැහැ පීසයිඩ හැමලේ හැලෙම් දුම් මහත්කෝකින් එන්නේ ඒ නිසා හිතු සනසිල්ල දෙන දර්ශනයක් බලන්න කොහෙ තියෙනවද ඒ සනසිල්ල දෙන දර්ශනය බලන්න යන්න ඕන කියන හැඟීම එන්නේ මේ දර්ශන වලින් මට සනසිල්ලක් නැහැ කියන එක. ඒක නිසා හැම වෙලේම යා පහම සම්පූර්ණ ගන්න දර්ශන ශබ්ද යට හොඳේ වවන හොඳ ශබ්ද වල ආග්‍රහන රස මේවා කොහොම වෙන වෙනම ඕනේ. ඒ ලැබෙන දෙයින් යා සතුට වෙන්න බැරි හේතුව ඒ වායෙන් සම්පූර්ණ තෘප්තිමත් කරන්න පුළුවන් තරම් සෞම්‍ය ශක්තියක් නෙවෙයි යා ළඟ තියෙන්නේ මහා රෞද්‍ර ශක්තියක්. ඒ ශක්තියට මේ සුළු දෙයක් දාලා බෑ. කොයි දේ දැම්මත් ඒක නිකන් පොඩි පට්ටම් වෙලා යනවා. ඒ දර්ශන කොච්චර බැලුවත් සෑහීමකට පත් නැවෙන්නේ ඒවා නිකන් පොඩි වෙලා යනවා. යාව සතුට කරන්න පුළුවන් දර්ශනයක් ලෝක ධාතුයි නැහැ. ශබ්දයක් නැහැ, ආග්‍රහණයක් නැහැ. නැති වුණත් එයා හොයාවිදිනවා මොකද මේ කැක්කුම නිසා. හැමෙනු දර්ශන කෘත්‍ය අසංවරයි. ඒ ඉන්ද්‍රිය අසංවරයි හැම වෙලේම වේගයක් පහළ කර. ඒ මේ මිනිස්ය මේ ත්‍රිවිධ දුෂ්චරිතේම කරනවා කියන්නේ අර ධර්මවල බලපෑම. ඒ ධර්මවල බලපෑම නිසායි අර විසිය දැඟලිල්ලෙන් ජීවිතේ පාවිච්චි කරන වෙලා තියෙන්නේ. එතකොට ත්‍රිවිධ දුෂ්චරිත නිසා දැන් ඔන්න ඔතෙන්ද ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සත්‍යාව. එතකොට තහවුරු කොල්ල ස්ථිර කළා. සසරෙන් පිට පනින්න බෑ, දුක මිස සැප විඳින්න බෑ. විඳපන් දුක් කවදද? හැමදාම දිගට සංසාරේ ඵලයන් දුක් විඳපන් කියන තහවුරු කිරීමේ ශක්තිය වැඩ කරන හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පංච නීවරණ. පංච නීවරණ කියන්නේ ඒ ධර්මයන්ගේ බලපෑම උඩ මේ පුජ්‍යලයා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දත් කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒ ධර්මයන් පහ ඉස්සහට සංවිධාන වෙලා එනවා, ගොනු වෙනවා, සකස් වෙනවා. දැන් මේ ක්‍රියාකාරීත්වය නිසා ඒ තමාව සැනසිල්ල ලැබෙන්න තීන පැත්ත නීවරණ කිව්වේ එකයි. සම්පූර්ණයෙන්ම සැනසිල්ල ලැබෙන්න තියෙන පැත්ත ආවරණය කරන ඒක ඔක්කොම කපළු වහනවා. කපළු වැහෙන්නේ මොකෙන්ද? කාම ඡන්දයෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. මොකද්ද මේ කාම ඡන්දේ කිව්වේ? එයාට කැමති දේ හොයා ගැනීම සඳහා කොහෙන් ලැබෙයිද කියලා තෝරනවා. හම්බ වෙලා නැහැ. තාම හොයනවා. හම්බ වෙන්නෙත් නැහැ. එයාව කැමති කරන්න පුළුවන් එක ලෝක ධාතුවේ නැහැ. ඇතයි කියලා හොයනවා. තෝරාගෙන හැම වෙලෙම අපි තෝරනවා. දෙහිත හැන්දෑ වෙනකන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ තෝරන එක තමයි මුලින් දවසේම කරන්නේ. මේක බැලුවා ඒක හරි නෑ, මේක බැලුවා ඒක හරි නෑ, අරක හැවුවා ඒක හරි නෑ, හරි නෑ හරි නෑ හැමදාම හැම වෙලෙම හරි එක හම්බුනේ නෑ. හේ හේතුව මොකද? ඒ තෝරන්න වෙලා තියෙන්නේ ඒ තමා ළඟ තියෙන ශක්තිය ඉල්ලන ප්‍රමාණය තමා ළඟ වර්ධනය වෙලා තියෙන ශක්තිය විසින් ඒකට ප්‍රමාණවත් ගිල ගන්න පුළුවන් ප්‍රමාණවත් දේ ලබා ගන්න ඒ ශක්තිය මෙයාට බලපෑමක් දෙනවා. මොකද්ද බලපෑම? ගිනියම් කරනවා, ඇතුළ රත් කරනවා, පුච්චනවා. ඒ පස් පැත්තකින් පිච්චෙන නිසා පස්පැත්ත නිවන්න ලෝකේ ආධාර හොයන. ඒ ලෝකේ ආධාර හෙව්වට දැන් ලිපේ ගෑස් අරගෙන ඕගාල ඇවිලිද්දි පිටින් පවන් ගහවට හරියන්නේ. අන්න ඒ වගේ වැඩක් මේ අපි කරගෙන යන්නේ. ඇතුළෙනුයි මේ ගින්න දෙන්නේ. සැනසිල්ල වහන්නේ ඇතුළෙනුයි. පිටින් එනකට පැලස්තර හොය පැලස්තරල් වන්න හදනවා අපි. වැඩේ කෙරෙන්නේ නැහැ. ඔන්න ඔය தත්ත්වේ උදා වුණාට පස්සේ නමක් දානවා බුදුහාමුදුර. ඔය ඔක්කොම මොකද්ද ඔය ඇවිල්ලා තියෙන්නේ? ඔය ඔච්චර දිගටම කොටස් 8ක ක්‍රියාවක් කරලා තිනවා. ඒ අසත්පුරුෂ සේවනයේ ඉඳලා කොටස් 8ක ක්‍රියා සංවිධානයක් ඇවිල්ලා තිනවා. දැන් ඔතන තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවයි. අවිද්‍යාවේ කිවි සැප ලැබෙන හැටි සැප ලැබෙන ක්‍රමේ නොදන්නා කමට කිව්වා. නොදන්නා නොවැටහෙන ඒ අයිතිවාසි කමට කිව්වා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සැප ලැබෙන ක්‍රමයට තමන්ගේ ක්‍රියා සංවිධාන කිරීමට ඒ වස්තුවට දැන් ඒ සත්‍යය දන්නේ. තාම අපිට වෙලා තියෙන ඕක. හැබැයි එක්තරා ප්‍රමාණයකින් උත්සාහ ධර්ණ පිරිසක් වශයෙන් ඒ නම්බුව ලැබුණත් තාම අපි අර මට්ටමේ ඉන්න බව අමතක කරන්න බෑ. නැති කියන්න බෑ. අපි තාම ඉන්නේ මට. මොකද ඒ බේරීමට තමයි දැන් මේ මඟ හොයන්නේ. එතකොට ඒ අවිද්‍යාව නිසා අර මම මුලින් මතක් කරපු භව තණ්හාව එනවා ඒක. හැම වෙලේම මොකක් හරි කරපන් කරන්න ඕන ක්‍රියාවකට හැම වෙලේම තුඩු දෙන ශක්තියක් ඇතුළෙන් මතුවෙනවා. මෙහෙම කරන්න ඕන, මෙහෙම කෙරෙන්න ඕන, මෙහෙම සිදුවෙන්න ඕන ආදී වශයෙන් ඒ ශක්තියක් ඇතුළෙන් දෙන බලපෑම් වේගය නිසා ඒකට යට වෙලා සත්‍ය සංසාරේ ගමන් කරනවා. ඒකේ තරම් දෙයක් නෙවෙයි, අමාරුව දුක් විඳින එකයි. සෑම ක්ෂණයක් පවසන දුක් විඳින. ඒකට මේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මොකද්ද? ස්වාභාවික සත්‍ය ජීවිතයක සකස් වීමේ ක්‍රියාමාර්ගයේ ඔස්සේ සංවිධාන වෙලා තියෙන අයිතිවාසිකම මොකද්ද? මෙන්න මේකයි. මොකද්ද? සම්පූර්ණයෙන්ම දුක් විඳීමට උවමනා කරන අයිතිවාසිකම් ඇතුලේ හැදිලා ඒවායෙන් දෙන පීඩණය විඳිමින් අපි බාහිරේ නොයෙක් දේවල් හොයනවා මේකෙන් බේරෙන්න. ඒක නිසා ඒකෙන් බේරෙන්න මග බුදුපියාණන් වහන්සේගේ අනිත් දේශනාවලින් උන්වහන්සේ පෙන්නේ. ඒක නිසා අන්න මේ පින්වත් පිළිසෙට දැන් වැටහෙන්න ඇති අපේ ජීවිතවල තතු මේ ආකාරයෙන් විස්තර කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අද නෙමෙයි විස්තර කළේ, බොහොම කාලයකට ඉස්සර. ඒක પરම්පරානුගත වෙලා මේ අයත් වාසනාවන්තය වුණා ශිල් දිවිරා සම්මයාගේ පිහිටෙන් මේවා තේරුම් ගන්න. ඒකට තේරුම් ගන්න පුළුවන් වුණා වගේම ඒ කාන්තේම මේ අය වාසනාවන්තය බව තහවුරු කරන්න ඕන හැකි තාද්දුරට මේවා පාවිච්චි කරමින් ජීවිතයේ දුකින් මුදවා ගන්න. මතක නොහිටින්න පුළුවන්. නමුත් තමන්ගේ වචන වලින් බණ වචන මේ කියන්නේ පාලි වචන වලින් මං කියපු වචන වලින් මේ අය හිතන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ අදහස් වලින් අර ඒක තියෙන සම්පූර්ණ සාරාංශයක ක්‍රමයේ විතර හිතාගත්තාම ඒකයි බුදුහාමුදුරුව අදාරන්නේ ප්‍රශංසා කළේ. ඕනම එකක් තමාගේ අදහසින් ඒක ගන්න ඕනේ. මෙහෙම කියපන් කියලා ඔය පද සම්බන්ධ කරලා ගොනු කළා පොදි ගහලා තිබුණාට එහෙම කියන්නේ නෙමෙයි. තමන්ගේ වචන වලින් මේ කියන්නේ මේකයි. තමන්ගේ අදහස් වලින් ඒක තීරණය කරගන්න එකයි ප්‍රයෝජනෙට ගන්න තියෙන්නේ. ඒ නිසා දැන් ඒ අද බලාපොරොත්තු වෙච්ච දේශනාවයි ඒ සම්පින් ඒ විස්තරේ ප්‍රමාණවත් අන්දමින් කෙරුණා. ඒක අවසානයි. දැන් ඉතින් ඒ පිළිබඳව යමක් ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සංඛාර කියන්නේ පැවැත්ම රැඳවීම සඳහා ඇති වෙන සකස් වීමද කිව්වා සංඛාර. මේ අවිද්‍යාවෙන් කළා මේ භව තණ්හාවේ කිව්වේ මොකද්ද? ඒ සංඛාර සකස් වෙන ක්‍රියා ස්වરૂපයයි භව තණ්හා කියලා වෙන්නේ. ඒ පැවැත්ම රඳවන ශක්ති සකස් වෙන්නේ යම් යම් දේ බැඳීමකින් යුක්තව ක්‍රියා කරන නිසා. ඒකට කියව භව තණ්හා. භව තණ්හාව නිසායි සංඛාර සකස් වෙන්නේ. ඒක නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා එහෙම කියනවා. කතා කරන්න බැරි කතා කරන්න ජීව වැඩ නොකලට හිත තියන කතා එයාට ඒ වේගය ඇතුලේ විකාශනය කරන්න බැරි වුණාට ඇතුලේ තියෙන කතා කරන්න ඕන කියලා ඒක කතා කරන්න පුළුවන් මිනිහට වඩා සරයි ඒක. බැරිකමකුත් එක්ක ද්වේෂිකුත් එක්කයි ඒක. දැන් කතා කරන්න බැරි ගොළුවා ඉන්නවා. එයා බලාගෙන හැමිෂු බොහොම උත්සාහයකින් ඉන්නේ. මොකද කතා කරගන්න බැහැ. ඒ අය හැම වෙලෙම ටිකක් අනිත් අයට වඩා ද්වේෂ සාගත. කේන්තිකින් ඉන්නේ. ඒ කියන්න ඕනේ කියාගන්න බැහැ. කියන අදහස් දීම අන්න ඒකයි. හොඳයි පින්නතිනේ දැන් කාලය ගත කරන්න ඕනේ නැහැ. ඒතොර දැන් මේ පින්නක් පිටිස තේරෙන්න ඇති. අපේ ජීවිතය සකස් වෙලා තින්නේ නරකවලින්. දැන් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වුවේ ඒ නරක සුද්ධ කරනකොට මේක ඉතුරු වෙන දෙයක් නැහැ. ඔක්කොම සුද්ධ වෙලා සියලුම දුක් නිවාගෙන නිවීමටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. අන්නේ තත්ත්වය ගැන බලන්න ඕන සලකන්න ඕන. මේ ශල් ඒක සංවිධාන කරගන්න ලොකු ආශාවක් තියෙන නිසා මේ පින්නක් පිරිස. දැන් මේකට සම්බන්ධයෙන් මේ නිසා දැන් ඉදිරි කාලයේ අපි භාවනාවේදීලා ඒක තව තවත් ඒ අසාගත දේ තහවුරු කර ගැනීමට උත්සාහවත් වෙන්න කවුරුත් ලෑස්ති වෙන්න භාවනා කරන්න. එතකොට භාවනා නොකරන අය පිට වෙලා යනකොට කරුණාකරලා ශබ්ද නොකර හිමීට පිට වෙන්න. එතකොට දැන් කවුරුත් සිතා ගන්න අප විසින් මේ කරන්න යන්නා වූ උදාාර ක්‍රියාව දෙස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපේසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිගුහිත සියලුම දිව්‍ය රාජ සමූහය නමින් නැසී මේ පරලෝකයේ මෞපියාදී ඥාති වර්ගයා භූත පින්නුතුන්ද ලෝසතුන්ද අපි මේ උදාාර ක්‍රියාවට සහකාරය වෙත්වා. අප පුරන්නා වූ මේ ධර්ම ශක්තිය සැමටමත් අපටත් එකසේ නිර්වාණ ධර්ම අවබෝධය පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන කවුරුත් සාදු කියලා භාවනාව ආරම්භ කරනවා.